Dharma Chaturi Gangani, you have 10 minutes.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජනතාවාදී ආණ්ඩුවේ දෙවන පුරවැසි අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේදී කරුණ දැක්වීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට කෘතඥ වෙනවා විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ දෙවැනි පුරවැසි අයවැය ඉදිරිපත් කරන මොහොතකට කලින් අවුරුද්දකට කලින් අපි මාස 8කට පෙර අපි 2025 අවුරුද්දේ අපේ පළවෙනි පුරවැසි අයවැය ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ අයවැය ඉදිරිපත් කිරීමේදී ඒ වගේම අපි ආණ්ඩුව බාර ගැනීමේදී අපිට ආණ්ඩුව බාර ගන්න උනේ විශේෂයෙන්ම ආර්ථික වශයෙන් කඩාවැටුණු ඒ වගේම තමයි සමාජයේ ඊටම පහළ මට්ටමකට කඩාවැටුණු රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයේ අහිමි වුණු රටක් තමයි අපිට බාර ගන්න සිදු වුණේ. ඒ අභියෝගයම තමයි අපි ඉස්සරහා තිබුණු අභියෝගයන් බවට පත් වුණේ. අපි මේ පළවෙනි පුරවැසි අයවැයෙන් තෝරපු ක්‍රියාමාර්ගය ඇතුලේ අපි මේ අභියෝග ජය ගන්නට විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය සහතික කරන්න ඒ වගේම රටේ ආර්ථික ස්ථාවරභාවය සහතික කරන්න වගේම ඒ සහතික කිරීම තුළින් මේ ජන සමාජයේ ජීවත් වෙන ආදරණීය ජනතාවගේ ජීවිතය ස්ථාවර කිරීම වෙනුවෙන් අපි පළවෙනි පුරවැසි අයවැයේදී දෙවැන්ත ක්‍රියාමාර්ගයන් ටිකක් තේරුවා. විශේෂයෙන්ම ඒ ක්‍රියාමාර්ග ඇතුලේ කඩාවැටුණු රටක බංකොලොත් වෙච්ච රටක ආර්ථිකය ගොඩනගා ගැනීමේදී විශේෂඥයින් ඒ වගේම තමයි ආර්ථික විශේෂඥයින් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා එහෙම නැත්නම් බහුපාර්ශ්වීය සංවිධාන පුරෝකතන අභිබවා යමින් අපිට අපේ ආර්ථිකය ස්ථාවර කරගන්න පළවෙනි මාස 8 තුල අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම 2025 අවුරුද්දේ පළවෙනි භාගයේ ගත්තොත් එහෙම අපේ ආර්ථික වර්ධන වේගය 4.8% ප්‍රමාණයට ඔසවා තබන්නට අපිට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකයේ අඩුවීමෙන් මූල්‍ය ස්ථාවරභාවය ඇති කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි අපි ආණ්ඩුව ගන්නට කලින් විපක්ෂය අනියම් බියක් මැව්වා අපි ආණ්ඩුව ගත්තට පස්සේ විනිමය අනුපාතිකය 500ට ළඟා වේ කියන බිය මැව්වත් අපිට හැකියාව ලැබුණා විනිමය අනුපාතිකය ස්ථාවර පවත්වා ගන්නට පෞගේ අවුරුද්ද ඇතුලේ ඒ හැකියාව අපිට ලැබුණා ඒ වගේම තමයි විදේශ අංශය අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ප්‍රමාණයකින් ශක්තිමත් කරන්න අපිට හැකියාව ලැබුණා ඒ වගේම තමයි දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා යන ප්‍රමාණයට ඔසවා තබන්නට අපිට හැකියාව ලැබුණා ඒ විතරක් නෙවෙයි දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිඵලයක් වශයෙන් 2.3% ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරන්න අපිට අපේ පළවෙනි අයවැයෙන් අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම ගරු කතානායකතුමනි විපක්ෂයේ එල්ල කරන චෝදනා අතර බැලුවොත් එහෙම ඔවුන් අපිට අරක කරේ නැහැ මේක කරේ නැහැ කියනවා ඔබ අපි මේ අයවැය ඉදිරිපත් කිරීමේ උපාය මාර්ගික අරමුණු හොඳින් කියවා ගන්න කියන ආරාධනය මම ඔබට කරනවා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ 2026 ඇතුලේ අපි මේ අයවැය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ආර්ථික ස්ථාවරත්වය 2025 අවුරුද්දේ ඇති කරා ඒ ස්ථාවර කරපු ආර්ථිකයේ තවදුරටත් ස්ථාවරව පවත්වා ගැනීම රට ගොඩ නැගීමේ එහෙම නැත්නම් ආර්ථිකය සංවර්ධනය කිරීමේ රටේ ජනතාවගේ ජීවිත ඔසවා තැබීමේ ක්‍රියාමාර්ගය තමයි අපි මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ විශේ෷යෙන්ම අපි බලාපොරොත්තු වෙනවා 7% ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නමින් ඒකේ සැබෑ ප්‍රතිලාම මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙකුටම අත්පත් කරලා දීමේ උපාය මාර්ගික අරමුණ අපි මේ අයවැයේදී ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් මගින් නව අපනයන නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය සඳහා මූල්‍ය පහසුකම් සපයන්න අපි මේ අයවැයේදී බලාපොරොත්තු වෙනවා ඒ විතරක් නෙවෙයි අපි දන්නවා පහුගිය කාලවකවානුව තුළ ණයගත්තේ අපේ රටේ යම් ඒකායන අරමුණකට නෙවෙයි ව්‍යාපෘතිවලට ණය ගත්තත් ඒ ණය ටික ඒ ව්‍යාපෘතිවලට සාධනීය යොදවපු බවක් අපි දකින්න ලැබුණේ නැහැ විශේෂයෙන්ම ඒ නිසා 2022 අවුරුද්ද වෙනකොට අපේ ණය ප්‍රතිශතය 114.2ක් වාර්තා කළා අපි අපේක්ෂා කරනවා 2026 අවුරුද්ද වෙනකොට ඒක 96.8කට අඩු කරගන්න. ඒ වගේම තමයි 2030 වෙනකොට 84.7කට අඩු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ණය තිරසර භාවය තහවුරු කිරීම වෙනුවෙන් අපි පැහැදිලි සැලැස්මක් ඇතුව කටයුතු කරන්න මේ අයවැය ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපිට තියෙන්නේ ආනයන මත රඳා පවතින ආර්ථිකයක්. ඒ වෙනුවට අපි අපනයන ඉදිරිමත් කිරීම සඳහා මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යවසායකින් ඉදිරිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න අපි මේ අයවැයේදී ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නවා. ඒ වගේම තමයි අපේ ඊළඟ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ ගරු කථානායකතුමනි ග්‍රාමීය දිරිඳු බව තුරන් කිරීම. විශේෂයෙන්ම ඔවුන්ට ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ට ආර්ථික අවස්ථා බහුල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යාපන සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් ඔවුන්ට ළඟා කර දීම තමයි ග්‍රාමීය දිනිඳු බව තුරන් කිරීමේ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඩිජිටල් කරන ප්‍රවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අපි තෝරන ක්‍රියාමාර්ග ඇතුළේ මෙන්න මේ ග්‍රාමීය දිනිඳු ජනතාවට ප්‍රතිපාදන සපයන්න අපි අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. වතුකම්කරු ජනතාවට රුපියල් 200ක් අපේ ආණ්ඩුවෙන් ගෙවන්න අපි කටයුතු කරන්න සූදානමින් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් මේකෙදි කියන්න ඕන විපක්ෂයේ නියෝජනය කරන විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේ අහිංසක ජනතාවට අවුරුදු ගණනාවක් තිස්සේ ජීවිත අහිමි වුණු වතුකම්කරු ජනතාවට ආණ්ඩුවෙන් ලබලා දෙන රුපියල් 200 නොගවෙන තැනට අපිට අභියෝග කරන්නට ඔවුන් විශේෂයෙන් රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය අල්ලස් කොමිසමට ගිහින් තියෙනවා. මම අහන්න කැමති ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔවුන් ජීවත් වෙන්නේ, වතුකරුවෝ ජීවත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට, අපි ජනතා නියෝජිතයන් හැටියට අපිට ඔවුන්ට අභියෝග කරන්න ඕන පසුබිමකද කියලා මං අහන්න කැමති. විශේෂයෙන්ම මේ තේ කර්මාන්තයේ ගත්තොත් එහෙම මේ රටේ සුවහසක් වතුකම්කරු කාන්තාවන් මේ වතු ඇතුලේ ගෙවන ජීවිතය ඉතාම ඛේදනීයයි. උදේ ඉඳලා පාන්දර වත්තට ආවහම කූඩැල්ලෝ කාලා මේ අතැඟිලි පුපුරු ගහනකම් තේ දළු කඩලා මෙරටේ මිනිස්සුන්ට ජීවිත දීපු මිනිස්සු ඒ මිනිස්සු. ඒ නිසා අපි ඔවුන්ට පුරවැසි යුතුකමක් ඉටු කරන්න තමයි මේ ආණ්ඩුවේ රුපියල් 200ක මුදලක් අපි ගෙවන්න සූදානමින් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම නියෝජ්‍ය කථානායකතුමනි, හරිම ඛේදනීයයි, විශේෂයෙන්ම කාන්තාවක් විදිහට අල්ලස් කොමිසමට යනවනම් මේ අහිංසක කාන්තාවන්ගේ, එහෙම නැත්නම් බහුතරයක් ඉන්නේ වතුකම්කරුවෝ ඇතුලේ කාන්තාවෝ, මේ මිනිසුන්ගේ ජීවිත හදන එකට අල්ලස් කොමිසමට යන්න පුළුවන් හෘද සාක්ෂියක් තියෙනවනම් මා අහන්න කැමති ජනතා නියෝජිතේ හැටියට සහකම්පණය කොතනද තියෙන්නේ, හෘද සාක්ෂිය කොතනද තියෙන්නේ? අපි ප්‍රශ්න කරන්න කැමති මේ සමස්ත විපක්ෂයේම මතයද මේ මතය කියන එක අපි ප්‍රශ්න කරන්න කැමති. ඒ නිසා අපිට ඒකට කිසි විටකත් අභියෝග කරන්න එපා. අපි කෙසේ අභියෝග කරත් මේ ජනතාවගේ ජීවිත හදනවා කියන එක අපි කියන්න ඕන. ඒ වගේම තමයි විපක්ෂයේ ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීතුමා, විපක්ෂ නායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශකතුමා, එතුමා කියනවා වතු සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න රටේ වැඩ කරන මහජනතාවගේ බදු මුදල් භාවිතා කරන එක වැරදි කියලා. මං අහන්න කැමති රටේ වැඩ කරන ජනතාව
කියනකොට
වතුකම් කරුවෝ අතහැරලද මේ රටේ වැඩ කරන ජනතාව ගණනය කරන්නේ? ඔබ අමතක කරන්න එපා මොහොතකටවත්. අපිට ආර්ථික අර්බුද හමුවේ යම්තාක් හරි පමණකින් මෙරට අල්ලාගෙන ඉන්න පුළුවන් වුණේ ඒ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු වලින් කියන එක මොහොතකටවත් අමතක කරන්න පුළුවන්ද ජනතා නියෝජිතයන්ට? විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අයවැය ඇතුලේ මොනතරම් සාධනීය කාරණා ඉදිරිපත් කරලා තිබුණත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ආබාධිත දරුවන්ට, ඒ වගේම තමයි සියලුම මහජනතාව වගේම ආරක්ෂාව රැකවරණය ලැබිය යුතු සතුන් පවා ආරක්ෂා කරන අයවැයක් මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි මම දැක්ක එක මන්ත්‍රීවරියක් විපක්ෂයේ කතා කරනකොට කියනවා බල්ලන්ට වඩා විදුහල්පතිවරුන්ට මේ අයවැය ඇතුලේ සල්කලා තියෙනවද කියලා. මොනතරම් නොගැලපීමක් තියෙනවද ඇත්තටම මේ කතාවන් ඇතුලේ? ඒ නිසා විශේෂයෙන්ම අපි මේ ඉදිරිපත් කරපු අයවැයේ ඉතාම සාධනීය කාරණා තියෙනවා කියන එක ඔවුන්ගේ හෘද සාක්ෂි දන්නවා. ඒ නිසා තමයි ඔවුන් වතුකම්කරුවන්ට රුපියල් 200 දෙනවට තරයේ විරුද්ධ වෙන්නේ. ඇයි අපි මේ වතුකම්කරුවන්ට රුපියල් 200 විතරක් නෙවෙයි දෙන්නේ? ගිය අවුරුද්දේ අයවැයෙන් ඔවුන්ට අවශ්‍ය කරන රෝහල් ටික හැදුවා, මම්මාවත් ටික හැදුවා, පාසල් ටික හැදුවා. මේ හැම දෙයක්ම ඔවුන් ජීවිත ගොඩනැගීම වෙනුවෙන් අපි මැදිහත් වීමක් කළා. ඒ මැදිහත් වීම ඇතුළේ ඔවුන් දන්නවා මේ වැටුප රුපියල් 200කින් වැඩි කරන කොටත් ඔවුන් දන්නවා තව දුරටත් ඒ වතුකම්කරුවන්ගේ ජීවිත මාකට් කරමින්, එහෙම නැත්නම් කේවල් කරමින් ඔවුන්ට ජනවරමක් ලබන්න බෑ කියන අනිසි බිය නිසා තමයි ඔවුන් එසේ කටයුතු කරන්නේ. මම කැමති ගරු නියෝජ්‍ය කථානායකතුමනි මගේ කතාව මෙසේ අවසන් කරන්න. ඔස්කා වයිල්ඩ් කියන දාර්ශනිකයා කියලා තියෙනවා හැම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයා නරුමේක් වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතාම හොඳ සාධනීය කාරණා මේ අයවැය තුල තිබුණත් හෘද සාක්ෂි එක හොඳින්ම හඳුනාගෙන තිබුණත් සංඛ්‍යා දත්ත අතර තෙරපෙමින් මේ කරන්නේ නරුමවාදී විවේචනයන්. ඒ නිසා අපේ ජනාධිපතිතුමා හැම මොහොතකම ආරාධනා කරනවා ඔබට, ඔබ දේශපාලනය කරනවා නම් අපිට වඩා හොඳ මාවතක ගමන් කරන්න එන්න කියලා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා නරුමවාදීෙකු නොවි අපි මහජන නියෝජිතයින් නම් අපි අපේ හෘද සාක්ෂියට එකඟව අපේ යුතුකම වගකීම ඉටු කරමු කියන ආරාධනය කරමින් මං ඉහෙනවනවා. ස්තුතියි.